නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි හැමදෙනාටම. තියක් දවසේදීත් අපි අදිචිත්ත සික්ඛා දේශනා මාලාවේ තවත් වැදගත් පාඩමක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේක 48 වෙනි පාඩම. අපි මේ වෙනකොට පිළිවෙලින් ධ්‍යාන ගැන කතා කරලා ධ්‍යාන උපදවන හැටි, කොටිම කසින මණ්ඩලය හදාගන්න තැන ඉඳලා අපි කතාව සිද්ධ කරලා, සාකච්ඡාව නැත්නම් දේශනාව සිද්ධ කරලා ධ්‍යාන උපදවාගෙන ධ්‍යාන ඉහළට ඉහළට ගිහිල්ලා අරූපාවචර ධ්‍යාන හතරම උපදවාගෙන හිටිත් කතා කරා. ඊළඟට චුද්දසාකාර චිත්ත පරිදමණය සිද්ධ කරමින් අභිඥාවට පාදක වෙන පාදක ධ්‍යානෙ නැත්නම් ඒ කරුණු 8කින් සමන්වාගත අෂ්ටාංග සමන්වාගත අභිනීහාර චිත්තය ඇති කරගන්න තැන දක්වා කතා කරා. ඊළඟට අපි විශේෂ මාතෘකාවක් ලෙස ඉර්ධි කියන ඉද්ධිවිද කියන පාඨෙහි ඒ දේශනා පාඨයේ ඉද්ධිවිද කියන පදය අපි ඉද්ධි සහ ඉද්ධිවිද කියන පද දෙක වෙනම හැඳින්වුවා. ඉතින් අපිට තියෙන්නේ මේ ඉර්ධිවිද පාඨයේ තියෙනවා ඉර්ධිවිද ක්‍රම 10ක් දක්වලා ඒ ක්‍රම 10 සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට. ඒකේ 10 ක්‍රමය ටිකක් සවිස්තරයි. ඒක වෙනම පාඩමක් ලෙස දක්වලා ඇති. ඊට පස්සේ ඉද්ධි විදයට අමතරව මනෝමය ඉර්ධිහයි විකූර්වන ඉර්ධිහයි කියන ඉර්ධි ක්‍රම දෙකත් අපි දේශනා කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟ අභිඥාවලට යොමු වෙන්නට. ඉතින් 48 පාඩම ඉර්ධි විද අභිඥාව තුන්වෙනි කොටස. දැන් අපි දේශනා පාළිහි දක්වා ඇති පරිදි ඉර්ධි විදෙහි අනේක ප්‍රභේද එකින් එක විමසා බලමු. ඉර්ධි විද අභිඥාවෙහි අනේක ප්‍රභේද එකින් එක අපි කතා කරනවා. ඉර්ධි විද අභිඥාව ගැන සඳහන් දේශනා පාළි සඳහන් ඉර්ධි විදෙහි ප්‍රභේද 10කි. ඒවා පහත පරිදි. එතකොට ප්‍රභේද 10ක් තියෙනවා. මේක නිසා තමයි ඉද්ධි විද කියලා පවා කියනට හේතු උනේ. මොනවාද ප්‍රභේද 10? පළවෙනි එක තමයි ඒකෝපි හුත්වා බහුදා හෝති. මේකෙන් අදහස් වෙන්නේ තමන් එක්කෙනෙක් වෙලා ඉඳලා දැන් පුද්ගලයා එක්කෙනෙක්නේ බොහෝ කෙනෙක් බවට පත් වෙනවා. තමන් හා සමාන හෝ අසමාන බොහෝ අය නිර්මාණය කරනවා. ඒකෝපි හුත්වා බහුදා හෝති. දෙවෙනි එක තමයි බහුදාපි හුත්වා ඒකෝ හෝති. දැන් බොහෝ අය නිර්මාණය කරලා ඉන්නකොට, තමන් වගේ බොහෝ අය නිර්මාණය කරලා ඉන්නකොට සමහර දාට හදි දැන් ඒක කාලෙ ඉක්මනකොට ඉක්මනින්ම ඒ කටේ නැති වෙලා තමන් එක පුද්ගලයෙක් බවට පත් වෙනවා. එක්කෙනෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ ඔක්කොම ඇඟ ඇතුළට එනවා කියන එක නෙවෙයි, ඒ කටේ අතුරු දහන් වෙනවා. එතකොට තමන් එක්කෙනෙක් බවට පත් වෙනවා. දැන් මෙහෙම එක්කෙනෙක් බොහෝ දෙනෙක් මවලා ඉන්නකොට සමහර අතරමැදදී මොනවාරි හේතුවක් උඩ තමන්ගේ ඉර්ධිය හඟවන්නට හෝ ඒක වෙන කෙනෙක් දැනගන්න නිසා හරි මොකක් හරි හේතුවක් උඩ ඒ කට්ටිය නැති කරන්නට ඕන නම් ඒක වෙනම ආපහු අදිෂ්ඨාන කරලා කරන්නට. ඒක තමයි බහුදා අපි හුත්වා ඒකෝ හුති කියලා කිව්වේ. ඒකේ තරම් අරකෙම දිගුවක් ලෙස ගන්නට පුළුවන්. ඊට පස්සේ ආවිභවං ආවිභවං කරෝති කියලා පදේ දාගන්නට ඕනේ. ආවිභවං කරෝති කියලා කියන්නේ වැසුණු දෙයක් විවෘත කරලා දෙනවා. වැසුණු දෙයක් දුර තියෙන දෙයක් ලං කරලා පෙන්නනවා. ඒවා තමයි ආවිභවං කියලා කියන්නේ. දැන් අපාය පෙන්නන, දිව්‍ය ලෝක පෙන්නන වගේ ඒවත් ඒකට තමයි වැටෙන්නේ. ඊට පස්සේ තිරෝභවං කරෝති. තිරෝභවං තිරෝභවං කියලා කියන්නේ ඕපන් වෙලා තියෙන දෙයක් වැහෙනවා, නැත්තම් නොපෙනෙන්නට සලස්වනවා. ඔය අසකල පුත්‍රයා ළඟ ඉන්නකොට එතුමාගේ පියතුමා ආවා එතුමා හොයාගෙන. ඒ යසකල පුත්‍රයාවත් ළඟ තියාගෙන තමයි බුදුහාමුදුරුවෝ බණ කිව්වේ. පියතුමාට යසකල පුත්‍රයා නොපෙනෙන්නට සැලැස්සුවා. ඒ වගේ මහා කප්පින රජුරු හොයාගෙන ආවා අනෝජා බිසව. එතුමන් ඒ සහ ඒ ඇමතිවරු ටික ඒ සියලු දෙනාම වැහෙන්න සලස්සලා තමයි ඒ බිසවරුන්ට බිරින්දෑවරුන්ට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ. තිරෝ භවං කරෝති. තිරෝ කුට්ටං තිරෝ පාකාරං වේදගත් එකක් තියෙනවා. තිරෝ කුට්ටං කුට්ට කියන්නේ බිත්තිය කියන එකයි. තිරෝ පාකාරං තිරෝ පබ්බතං. තිරෝ කියන්නේ හරහා කියන එක. ඒ කියන්නේ ඒක හරහා යනවා කියන එක. තිරෝ පබ්බතං අසජ්ජමානෝ ගච්ඡති. සේයථාපි ආකාසේ
අපි ආකාශය හරහා යනකොට ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතනට මට යන්නට කිසි බාධාවක් නැහැ නේ මේ අවකාශය හරහා මොකක්වත් වෝල් එකක්වත් මොකක්වත් නැහැ මගේ ගමන වළක්වන්නට. ඒ වගේ කවුරු හරි කෙනෙක් බිත්ති ප්‍රාකාර හරහා අහස යනවා කියලා කියන්නේ මේ අවකාශය හරහා ගමන් කරනවා වගේ ඒවායි අසජ්ජමාන නොහැපි ගමන් කිරීම මේකත් විශේෂ ඉරදියක්. මේකත් විශේෂ ඉරදියක්. ඊට පස්සේ එකක් තියෙනවා තව එකක් අපි ඊළඟ පිටුවට යමු. පඨවියා උම්මුජ්ජ නිම්මුජ්ජ නේ ඔව් උම්මුජ්ජ නිම්මුජ්ජ නිමුජ්ජ උම්මුජ්ජ නිමුජ්ජං කරෝති සේයතාපි උදකේ. උමුජ්ජ නිමුජ්ජ කියලා කියන්නේ උඩට එනවා යටට එනවා නිකන් ඩිප් කරනවා ඇතුළට යනවා උඩට එනවා උමුජ්ජ කරනවා නිමුජ්ජ කි නිමුජ්ජ කියන්නේ වටට යටට යනවා. ඒ කියන්නේ වතුරේ ගිලෙනවා උඩට එනවා කරනවා. ඒතර පොළවේ මේක කරනවා වතුරේ කරන්නා වගේ. පටවියා පටවියා පෘථුවියෙහි මේක සිද්ධ කරනවා. ඊට පස්සේ එකක් තමයි පොළවේ අපි ඇවිදිනවා වගේ ජලයේ උඩ ජලයේ මතුවේ ඇවිදිනවා. උදකේපි අභිජ්ජමානේ ගච්ඡති. උදක ජලයේ මත අභිජ්ජ මානෝ ගච්ඡති සේයතාපි පඨවියා. ඒ පඨවියා කියලා බුරුම පොත්වල තියෙන්නේ පත් පඨවියා. උදකේපි අගි අභිජ්ජ මානේ ගච්ඡති. අභිජ්ජ මානේ මානේ අභිජ්ජ මානේ ගච්ඡති සේයතාපි පඨවියා. අභිජ්ජමානෝ වෙනතන අභිජ්ජමානේ ගච්ඡති සේයතාපි පඨවියා. ඒතර වතුරෙහි අර අභිජ්ජමානක වතුර බිඳින්නේ නැතුව. දැන් අපි වතුරට ඇවිදින්න ගියොත් එහේ වතුරේ කඩාගෙන වැටෙනවානේ අතුරට ටක් ගාලා. එතකොට එහෙම ඒක වතුර බිඳ වෙනවා. ඒක වතුර බිඳින්නේ නැතුව පොළ වතුරට ඇවිදිනවා පොළවේ ඇවිදිනවා වගේ. පොළවේ ඇවිද්ද කියලා බිඳලා අපි අතුරට යනවා කියලා එකක් නැහැ නේ. ඒ වගේ. ඊට පස්සේ ඒ වගේම අර වතුරේ අතර අභිජ්ජමාන කියන වතුර බිඳගෙන අපි අතුරට යන්නේ නැතුව වතුර උඩ ඇවිදිනවා. ආකාශේපි පල්ලංකේන කමති සේයතහපි පක්ඛී සකුණෝ. ආකාශේපි පල්ලංකේන කමති. කමති කියන්නේ යනවා කියන එක. පල්ලංකේන කමති සේයතහපි පක්කී කියලා කියන්නේ පක්ෂ තියනවා කියන්නේ පක්කී සකුණෝ සේයතාපි පක්කී සකුණෝ. ඒ කියන්නේ ආකාශේ පල්ලංකෙන් ඒ කියන්නේ පළඟක් බැඳගෙන ඒ පරියංකේම ගමන් කරනවා හරියට පක්ෂියෙක් යනවා වගේ අහස ඉගිලෙනවා වගේ. එහෙම නැත්නම් පොලවක් නිර්මාණය කළ ඇවිදින පොලක් ඉස්සරහට අපිට හම්බුනක් කරන හැටි. ඊට පස්සේ ඉමේපි චන්දිම සූරියේ ඒවම් මහිද්දිකේ මහානුභාවේ පාණිනා පරාමසති පරිමජ්ජති. ඒවම් චන්දිම සූරියේ මහිද්දිකේ මහානුභාවේ පාණිනා පරාමසති පරිමජ්ජති. ඒ කියන්නේ මහානුභාව ඉරහඳ දෙන්න තමන්ගේ අතින් පිරිවදිනවා පරාමස අල්ලනවා කොටසක් අල්ලනවා පරිමජ්ජති. පරිමජ්ජකේ සම්පූර්ණයෙන් හාත්පස මේක පිරිමදිනවා නේ. මේක විශේෂ ඊටදියා. ඊළඟට යාව බ්‍රහ්ම ලෝකාපි කායේන වසං වත්තේති. මේක තමයි අවසාන එක. යාව බ්‍රහ්ම ලෝකාපි කායේන වසං වත්තේති. කායේන වසං වත්තේති. එතකොට බ්‍රහ්ම ලෝකයේ දක්වා ඒ කියන්නේ මනුස්ස පතේ ඉඳලා බ්‍රහ්ම තලය දක්වා මේ පරිසරෙහි තමන්ගේ කයෙන් වසඟය ගැන නිරය ගැන කතා කරන්න දෙයක්වත් නැහැ. මේ සියලු තැන්වල වසඟය පවත්වනවා. ඒ කියන්නේ තමන් අවශ්‍ය දේවල් ඒක පරාසය කරන්නට සමර්ථ වෙනවා. අර කොටින්ම කියනවනේ ඒක ඉන්න ප්‍රබල ජීවීන් වෙන බ්‍රහ්මයන්ට පවා විස්මය ඇති වෙන පරිද්දෙන් කටයුතු කරන්න සමර්ථ වෙනවා. මේ තමයි ඉරිදී 10. දැන් මේ 10 බලන්න අපිට තියෙනවා මේක ගත්තම එක්කෙනෙක් වෙලා ඉන්න කෙනා මම වගේම තවයි ඩුප්ලිකේට් අය නිර්මාණය කරන. ඒකෝපි හුත්වා බහුදා හෝති. එහෙම කරාට පස්සේ අවශ්‍ය නම් අතරමැදදී ඒ සියලු දෙනාම නැති කරලා තමන්ට එක්කෙනෙක් වෙන්නටත් පුළුවන්. ආවිභාවං කරෝති වැහිච්ච දේවල් පෙන්වන්නට සමර්ථයි. කියන්නේ බිත්තියෙන් වෙහිලා තියෙන එහා පැත්තක පෙන්වන්නට පුළුවන්. තිරෝභාවං කරෝති පේන්න තියෙන එක නැති කරන්න, ඒක නොපෙනෙන්න සලස්වන්නට පුළුවන්. තමන්ට උනත් නොපෙනී ඉන්නට පුළුවන්. ඒක බක බ්‍රහ්මයා ඉදිරියේ බුදුරණහන් සිද්ධ කරානේ. ඊට පස්සේ තිරෝ කුට්ටං තිරෝපාකාරං තිරෝපබ්බතං අසජ්ජමානෝ ගච්ඡති සේයතාපි ආකාශේ. මේ පර්වත බිත්ති හරහා ඒවවල නොගැටි තමන්ට මේ ආකාශේ සාමාන්‍යයෙන් ගමන් කරනවා වගේ යන්නට හැකියාවක් තියෙනවා. ඊට පස්සේ එන්නේ මොකද්ද? පඨවියා උම්මුජ්ජ නිම්මුජං නිමුජ්ජං කරෝති. පෘථුවියෙහි ගිලෙනවා උඩටෙනවා සේයතාපි උදකේ වතුරේ සිද්ධ කරන්න වගේ. උදකේපි අභිජ්ජමානේ ගච්ඡති සේයතාපි පඨවියා. වතුර උඩත් වතුර බිඳින්න නැතුව වතුරේ ගිලෙන්න නැතුව පොළවේ ඇවිදින්නා වගේ ඇවිදින්නට සමර්ථ වෙනවා. ආකාශේපි පල්ලං කියන කමති සේයතාපි පක්ඛී සකුණෝ. තමන් අවකාශයේහි පල්ලංකයෙන් හොඳට අහස මෙහෙම ගමන් කරන්නට සමර්ථ වෙනවා. හරියට පක්ෂියෙක් අහසේ යන්නා වගේ. ඒවම් මහිද්දිකේ මහානුභාවේ එවන් චන්දිම සුරියේ මහිද්දිකේ මහානුභාවේ පානිනා පරාමසති පරිමජ්ජති. ඉතා මහානුභාව වූ හිරාඳ දෙන්න පවා තමන් අතින් ස්පර්ශ කරන්නට සමර්ථ වෙනවා. යාව බ්‍රහ්ම ලෝකාපි කායේන වසංවත්තේදි බ්‍රහ්ම ලෝකයේ දක්වා සියලු වසංගත. මේ කියන්නේ කතා කරන්නේ මේක නිකන් අර සම්පූර්ණ වසංගයක් තමන්ගේ පවත්වන්නට සමර්ථ. මේ වගේ දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බැද. ඔය චිත්‍රපටවල තියෙන සුපර් හීරෝස්ලා වගේ කට්ටියගේ තියෙන ඔය වගේ එක එක ගති ස්වභාව තියෙන. ඒ වගේ හැකියාවන් සාමාන්‍ය මනුස්සපති ඉක්මවා ගිහින් සාමාන්‍ය දෙවියන්ට මේවල සමහර දේවල් කරගන්නට පුළුවන්. දැන් විනිවිද යෑම වගේ දේවල්, ඒ වගේ දේවල් කරගන්නට පුළුවන්. අහසින් යන එක, පොළවේ කිමිදෙනෙක් වගේ වතුරේ වැඩ ඇවිදින වගේ කරගන්න පුළුවන්. නමුත් මේක මිනිස්සෙකුට සාමාන්‍යයෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ නිසා ඒ හැකියාවන් ටික තමයි මේකෙන් වර්ධනය කරලා තියෙන්නේ. මේක තුළින් තමන්ගේ පහසු විහරණය සැලකෙනවා. පහසුවෙන් තමන්ට කටයුතු කරගන්න පුළුවන්. අන් අයට උපකාර කරන්නට පුළුවන්. අන්න ඇයට පිහිට වෙන්නට පුළුවන් හදිසි අවස්ථාවලදී. ඒ වගේම තමන්ට අන්න තමන්ගේ යටතට, ඒ කියන්නේ තමන් යම් ડોක්ටරින් එකක් නැත්නම් ධර්මයක් දේශනා කරනවා නම් පණිවිඩයක් දෙන්න ඕන නම් මිනිස්සුන්ව පැහැදීම ඇති කරවලා තමන්ට තමන්ව විශ්වාස කරන තැනට මිනිස්සුන්ව ගෙන්න ගන්නට මේකෙන් පුළුවන්. ඉතින් මේ හැම එකක්ම මේකෙන් හැකියාව තියෙනවා. හැබැයි මේකේ විශේෂත්වය තමයි ක්ලේශ එක්ක මේක කරන්නට බෑ. මේකෙන් මිනිස්සු මරන්නට, සත්තුන්ට හානි කරන්නට, ඒ වගේ දේවල් කරන්න බෑ. දැන් සාමාන්‍ය චිත්‍රපටල තියෙනවලු ඒ කට්ටියට පහර දෙන්න, ගහ ගන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. නමුත් ඒ යම් යම් විදිහේ දේවල් කරන්න බෑ. දැන් නන්දෝපනන්දේදී දමනේදී වගේ එයාට විරුද්ධව දේවල් කරලා යම් කිසි යුද්ධ කිරීමක් කියන යම් කිසි විදිහක එකිනෙකට කරගැනීමක් සිද්ධ කරනවා වෙන්නට පුළුවන්. නමුත් ඒක ද්වේෂයෙන් කරන්න බෑ. අර සාමාන්‍ය කරනවා. එතකොට මේ හැකියාව පිරිනවා. නිසා මේක තනිකර මනස ඉහළ මට්ටමකට ගෙනාපු කෙනෙක් විසින් සිදු කරන්නා වූ ක්‍රියාවලීන් කියලා මතක තියාගන්නට ඕනේ. මේ තමයි මේ ඉර්ධියෙන් අර දැන් අපි පිරිවෙලින් කතා කරන් ආවොත් ධ්‍යානයක් ඉපදෙව්වා, ධ්‍යාන වශී කරා, ඉහළ ඉහළ ධ්‍යාන ඉපදෙව්වා, තව තව කසින වලින් ඒ ධ්‍යාන ඉපදෙව්වා. ඊළාට මොකද කරේ? මේ ධ්‍යාන සියල්ල වශී භාවයට පත් කරගෙන අභිඥා පාදක ධ්‍යාන ඇසිත පාදක ධ්‍යාන ඇති කරගත්තා. ඊළඟට ඒකෙන් තමයි අදිෂ්ඨාන කරලා, ඒක ඉඳලා තමයි, ඒක මත ඉඳලා අදිෂ්ඨාන කරලා තමයි මේ කරන විශේෂ දේවල් සිද්ධ. මේකෙත් එක එක්කෙනාගේ හැකියාවන් වල වෙනස්කම් මට්ටම් තියෙනවා. ඒක තීරණය වෙන්නේ තමන්ගේ පාරමී පූර්ණය, ඊට පස්සේ තමන්ගේ තියෙන ප්‍රඥාව, සමාධිය, ඒ වගේ දේවල් වල මට්ටම් අනුව තමයි මේක තීරණය වන්නේ. ඉතින් බලමු අපි ඉස්සලාම අපි අද දවසේ පුළුවන් වුණොත් මේ මාතෘකා දෙක සාකච්ඡා කරන්න බලමු, උත්සාහවත් වෙමු. හරි. ඊට බලමු අපි ඒකෝපි හුත්වා බහුදා හෝති. ඉර්ධිය සිදු කිරීමට පෙර එක්කෙක් වී සිටි යෝගියා තමා විසින් නිර්මාණය කරන ලද බොහෝ අය සමීපෙහි සක්මන් කිරීමට හෝ සජ්ජායනා කිරීමට හෝ ප්‍රශ්න ඇසීමට හෝ කැමති නම් සිය දෙනෙක් වෙයි දහස් දෙනෙක් වෙයි. මේක කියලා තියෙන අමුතු ක්‍රමයකට විසුද්ධි මාර්ගයේ. ඒ කියන්නේ දැන් කියන්න වෙන්නේ සාමාන්‍ය අපි කිව්වොත් සාමාන්‍ය කියන්නේ තමන් එක්කෙනෙක් වෙලා තව බොහෝ දෙනා තමන් කරන වැඩේම කරවන එකනේ. තමන් ඉදිරියේ සක්මන් කරනවා, තමන් ඉදිරියේ වැඩ කරනවා වගේ. දැන් මෙතන කියලා තියෙන්නේ එහෙම නෙවෙයි. ඉර්ධිය සිදු කිරීමට පෙර එක්කෙක් පිසිටි යෝගියා තනියම කියලා පුද්ගලයා තමා විසින් නිර්මාණය කළද බොහෝ අය සමීපෙහි තමන් විසින් නිර්මාණය කරා බොහෝ පිරිසක් සමාන රූප ඇති වෙන්න පුළුවන් වෙනස් රූප ඇති වෙන්නට පුළුවන් හරිනේ. ඊට පස්සේ නිර්මාණයද බොහෝ අය සමීපයේ සක්මන් කිරීමට හෝ සජ්ජායනා කිරීමට හෝ ප්‍රශ්න ඇසීමට හෝ කැමති නම් සිය දෙනෙක් වෙයි දහස් දෙනෙක් වෙයි. ඒතර තමන් තමයි ඇත්තට මොකද හේතුව දැන් මෙතනදී වෙන්නේ මේ මේ ඉර්ධියේදී දැන් මේ ඉන්නේ යෝගියා නම් මේ යෝගියා කියලා හරි මේ නිර්මිත රූපයන් තියෙනවා නිර්මිත රූප මේ නිර්මිත රූපවලට ඇත්තටම සිතක් නැහැ. ඒවට සංවේදනාවක් නැහැ. ඒකට පහර දුන්නා කියලා දැනෙන්නේ නැහැ. ඒක රූප දැකීමක් සිද්ධ කරන්නේ නැහැ. මේක තමයි ඒ කටයුතු සිද්ධ කරන්නේ. මෙතන තමයි ඉන්ද්‍රිය තියෙන්නේ. ඉන්ද්‍රිය කියන ගත්තම චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, විශේෂයෙන් ජීවිත ඉන්ද්‍රිය, මේ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම නාම රූප ඉන්ද්‍රියයන් ටික තියෙන. ඒ කියන්නේ අධිපතිකම් කර කර මේක ජීවත් කරවීම আদি සියල්ල සිද්ධ වෙන්නේ මෙතන විතරයි. මේක හුදු ඍතුජ රූප සමූහයක්. මේ කර්මජ රූප නෑ. මේක චිත්තපච්චේ උතුජ රූප සමූහයක්. මේකේ නැහැ ජීවත් වීමේ හැකියාවක්. එතකොට මේ සක්මන් කිරීම ආදී ක්‍රියාවන් සැබවීම සිද්ධ කරන්නේ මේ යෝගියා. මේ කට්ටිය සිද්ධ කරන්නේ මේ කට්ටියගේ ක්‍රියා ඔක්කොම මේ අදිෂ්ඨාන බලයෙන් සිද්ධ වෙන දේවල්. එහෙම නැත්නම් මෙයාව අනුකරණය කිරීම වශයෙන් සිද්ධ වෙන දේවල්. ඒ කියන්නේ යෝගියා යමක් කරයිද ඒ දේවල් තර කට්ටිය සිද්ධ කරනවා. වෙන වෙන ක්‍රියා කරන අදිෂ්ඨාන කරොත් එහෙම අදිෂ්ඨාන කරලා තියෙන්න ඕනේ. එතකොට මේ දේවල් සිද්ධ කරනවා. ඉතින් මේ විදිහට මෙයා තමයි මේ යෝගියා තමයි සක්මන් කිරීම ආදී දේවල් ඇත්තටම සිද්ධ කරන්නේ. ඒ නිසා තමයි වෙන්නට ඕනේ අදහස් කරලා තියෙන්නේ තමන් විසින් නිර්මාණය කළ බොහෝ අය ඉදිරියේ සක්මන් කරන්නට ආදී කටයුතු කරන්න කැමති නම් තමන් මේ කට්ටියව නිර්මාණය කරනවා කියලා. නමුත් සරලව ගත්තොත් වෙලා තියෙන්නේ තවත් අය නිර්මාණය කිරීමක්. ඊළඟට ඒ කට්ටිය ලවත් ඒ වැඩ ටික සිද්ධ කිරීමක්. චිත්ත පරිදමනයේ කොට රිද්ධි භූමි පාද පද භූත භූ ධර්මයන් සම්පාදනයේ කොට මේ පද ටික අපි සාකච්ඡා කරේ නැහැ ඇත්තටම. ඒක ටිකක් සවිස්තරව විස්තර කරන්නට ඕන එකක්. ඒ පද ටික සහ ඒක ගොඩාක් මේ ගැඹුරු ධර්ම විවරණ ටිකක් තියෙනවා. ඒක අපි ස්වාමීන් වහන්සේලාටත් මම මෙහිදී කරේ නැහැ. මොකද ඒක කරනකොට ගොඩාක් කාලය යනවා. සහායක විස්තර කිරීම ගොඩක් හොඳයි මේ ධර්ම විවරණය. නමුත් ඒක ඇතුළත් කරේ නැහැ පොතට. ඒක කියන්නේ දැන් කරන් ආපු ටිකෙන් කරගෙන යනවා. ඒක බාධාවක් වෙන එක අර අවබෝධ කර ගැනීමට, ඉරිදී සිත අවබෝධ කර ගැනීමට, අර අෂ්ට ධර්ම සමෝධානයක් තියෙන අභිනීහාර චිත්තය අවබෝධ කර ගැනීමට තමයි ඒක උපකාර වන්නේ. හරි, චිත්ත පරිදමනයේ කොට භූමි පාද පද භූත වූ ධර්මයන් රිද්ධියට භූමි පාද පද භූත වූ ධර්මයන් සම්පාදනයේ කොට අභිඥා පාදක ධ්‍යානයට සමවෙදී ඉන් නැගිට, ඒ කියන්නේ චිත්ත පරිදමනයේ සිද්ධ කරලා ඉන් නැගිට ඉඳින් සියයක් වීමට කැමතිනම් සතම් හෝමි කියා ආවර්ජනා කොට සියයක් වෙම්වා කියලා හිතනවා. ඒක මොන භාෂාවෙන්ද කියන එක අදාළ නැහැ. සතම් හෝමි කියා ආවර්ජනා කොට එතර පරිකර්ම කොට නැවත අභිඥා පාදක ධ්‍යානට සමවෙදී ඉන් නැගී සිට අදිෂ්ඨාන කරයි. අදිෂ්ඨාන චිත්තය සමගම සියයක් වේ. මේ අදිෂ්ඨානය චිත්තේ නම් මනෝද්වාරා වජන පරිකර්ම උපචාර අනුලෝම යනසා ගෝත්‍ර භූසිත්වලට පසුව පහළ වෙන අභිඥා සිතයි. දහසක් මැවීම් ආදී ක්‍රමයේද මේම වේ. දැන් මේක තමයි මේ කියන්නේ. අපි ඒක සවිස්තරව කියමු. අපි වේගෙන් කිව්වා එක. මෙතන සිද්ධ වෙන්නේ ඉස්සලම මෙයා චිත්ත පරිදමණය කරගෙන ආවා. චුද්දසාක 14 ආකාරයෙන් චිත්ත පරිදමණය කරා. චිත්ත පරිදමණය කියන්නේ යාගේ සිත් දැන් සුදුසු සිතක් බවට පත් කරා අභිඥාව සිද්ධ කිරීමට. ඊළඟට මොකද වෙන්නේ? මේ චිත්ත පරිදමණයෙන් පසුව මේ කෙනා පාදක ධ්‍යානට සමවදිනවා. පාදක ධ්‍යානෙට සමවදිනවා. ඒත් එතකොට ධ්‍යාන සිත් තමයි පහළ වෙන්නේ. පාද දෙකක් ධ්‍යානෙ සම්බන්ධ වෙනවා ටික වෙලාවක් ඒ ධ්‍යානෙ ඉන්නවා. ඒක පස්සේ ෂණිකව කරන්නට ඕනේ, වේගෙන් කරන්න අවශ්‍යය. ඊළඟට මේ පාද දෙකක් ධ්‍යානෙ නැගී සිටලා මේ කෙනා අදිෂ්ඨානයක් කරනවා. පරිකර්ම, අපි කියමු පරිකර්ම. ඒක අදිෂ්ඨානයක්ම තමයි එතන. පරිකර්ම කරනවා. පරිකර්ම කරනවා කියලා කියන්නේ සිතනවා. එහෙම නැත්නම් අදිෂ්ඨාන කිරීමක්මයි. කොහොමද 100ක් වෙම්මා 1000ක් වෙම්මා, එහෙම ගස් උදාහරණයකට 100ක් වෙම්බා කියලා මෙයා හිතනවා. මේ සිතීම. එතන මේ වෙලාවේ චිත්ත වීති කීපයක් යනවා. ඉතින් මෙයා හිතනවා මෙහෙම 100ක් වෙම්මා කියලා අදිෂ්ඨානයක් සිද්ධ කරනවා තමන්ගේ හිතේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ අදිෂ්ඨාන මේ පරිකර්මයේ කියන එකට පරිකර්මයේ කියලා. මේකට කියන පරිකර්ම. මේකේ වීතිය තමයි උදාහරණයකට බවාංග සිත් පහළ වෙලා මනෝද්වාර ආවර්ජන, ඊළඟට ජවන සිත් හතක් පහළ වෙනවා. ඊළඟට තදාලම්මන, තදාලම්මන බවංග. මේකට කියනවා ආවර්ජනය කියලා. ඒ කියන්නේ මේ අදහාල දෙයට හිත යොමු කරා. මේ ටිකට කියනවා පරිකර්මය කියලා. මේ ටිකේ අරමුණ මොකක්ද කියලා අහුවොත් මේ වෙලාවේ යෝගියාගේ හිතේ අරමුණ තමයි, මේ සිතේ අරමුණ මේ අදිෂ්ඨාන කරන්නට යන රූප ටික. ඒ සියයක් රූප. මේක තමයි හිතන්නේ. ඒක පොදුවේ සියල්ල පැහැදිලිව කිසතර හොඳට රූප ටිකක් හිතරෙන් අදා ගන්නවා යා. ඒ කියන්නේ මේ වගේ රූප, තමන්ගේ රූපය හෝ තවත් වෙනස් රූපයක් ඔන්න හිතේ හද. මේ රූප ටික තමයි මේ වෙලාවේ අරමුණ. මේ කාමාවචර සිතකින් කරන්නේ. හරි, කාමාවචර සිතින් මේ පරිකර්මය සිද්ධ කරන්නේ. ධ්‍යානට සමවදින මේක ධ්‍යානසිත. මේ පාදක ධ්‍යානට සමවැදීම සිද්ධ කරන්නේ මේ පරිකර්මය බලවත් කරගන්නට. ඒ කියන්නේ අදිෂ්ඨානයක් කරනවා. අදිෂ්ඨානයකට අදිෂ්ඨාන කියලා කියන පරිකරණුත් ඒක අදිෂ්ඨානෙත්. ඒ කියන්නේ හිතින් හිතන මෙසේ වෙම්වා කියලා. ඒතර ඒක ඉස්සලම ධ්‍යානට සමවැදිලා ශක්තිමත් කරගෙන තමයි මේ අදිෂ්ඨානෙ සිද්ධ කරන්නේ. ඊළඟට මේකෙන් සිද්ධ වෙන්නේ නැහැ, මේක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඊළඟට මොකද කරන්නේ? මේ කෙනා නැවත වතාවක් පාදක ධ්‍යානට සමවදිනවා. පාදක ධානය කියන්නේ චතුර්ථ ධානය කියන එක. චතුර්ථ ධානය පාදක ධාන සමෝදිනවා. ඊළඟට නැවත ඒ පාදක ධානය නැගී සිටලා අර කියපු විදිහටම ආපහු ඒකට කියන අදිෂ්ඨානය කියලා. අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨාන කරනකොට අර විදිහම වීතියක් පහළ වෙනවා. ඒක සිතීමක්, අදිෂ්ඨාන කිරීමක්. බවාංග, මනෝද්වාර වජන, ජවන හතරක් පහළ වෙලා පස්වෙනි ජවනයේ පහළ වෙලා බවාංග වෙනවා. මෙන්න මේ ජවනය, මේවට කියනවා පරිකාරම, උපචාර, අනුලෝම, ගෝත්‍ර භෝ කියන නම් දීලා තියෙනවා අපි. මෙන්න මේ ජවනය තමයි, අපි එක හයිලයිට් කරලා පෙන්නුවොත් මේ ජවනය තමයි අභිඤ්ඤා සිත. අභිඤ්ඤා මේකෙන් ඒ අදාළ දේ සිද්ධ වෙනවා. මේකේ අරමුණත් මේ ටිකම තමයි, මේ හිතන රූපම තමයි. හරිනේ? එතන මේ වීතියෙන් මේක අරමුණු කරගෙන. එතන මේකෙන් කරන්නේ මේක වේවා කියලා අදිෂ්ඨාන. මේ සිතෙන්, මේ බලවත් සිතෙන් මේක සිද්ධ වෙනවා. මේකෙදී සිද්ධ වෙනවා. ඉෂ්ට වෙනවා. හරිනේ? මේ දේ ඉෂ්ට වෙනවා. එතකොට මේ තමයි process එක. මේක උනේ නැත්තම් නැවත පාදක ධ්‍යාන සමිතිය නැවත නැවත හිතන්නට ඕනේ. නැවත හිතන්නට ඕනේ. මෙතන ඇත්තටම පියවර දෙකයි තියෙන්නේ. මෙතන පියවර දෙකයි තියෙන්නේ. මොකද්ද? පාදක ධ්‍යානට සමවැදුනා, අදිෂ්ඨාන කරා. හරිනේ? පළවෙනි අදිෂ්ඨානේ සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. ඊට පස්සේ නැවත ඒකම රිපීට් කරනවා. එතකොට දෙවෙනි අදිෂ්ඨානේදී මේක සිද්ධ වෙනවා. එහෙම නැත්තම් නැවත වතාවක් කරන්න ඕන. නැවත වතාවක් කරන්න ඕන. නැවත වතාව මෙහෙම දිගට 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 කරගෙන යනවා. මේ හැම එකකම පාදක අධ්‍යයනට සම්බන්ධිනවා. නැවත අදිෂ්ඨාන කරනවා. තමවාදිනවා අදිෂ්ඨාන කරනවා. මේකට පළවෙනි අදිෂ්ඨාන කියන පරිකරණ. ඒකත් සිතීමක්. ඒකත් අදිෂ්ඨාන. සතං හෝමි කියලා තමයි හිතන්නේ. දෙවෙනි එකෙත් ඒ විදිහටම තමයි හිතන්නේ. එතකොට පළවෙනි එකේ අරමුණ පටිභාග නිමිත්ත. පටිභාග නිමිත්ත. දැන් මේක පිරිසක් වේවා කියලා හිතපු නිසා මේ චතුර්ථ ධානයේහි අරමුණ තමයි කසින නිමිත්ත. පටවි කසිනේ. මොකද රූප නිර්මාණය කරන්නේ භෞතික රූපයක්, තමන් වගේම රූපයක් වැඩ කරන්න පුළුවන් භෞතික රූපයක් නිර්මාණය කරන නිසා ඒක hard substance. ඒ කියන්නේ ඝන දෙයක් වෙන්න ඕනේ. ඒක නිර්මාණය කරන්නේ පස් අරමුණු කරපු මේ පටවි කසිනේ. ඒතර පටවි කසිනෙන් තමයි මේකට බලය ආරම්භ වෙන්නේ. මේක නිර්මාණය කරන්නේ. ඒතර මේ නිර්මාණය කරන රූප මේ නිර්මාණය කරනවා නම් යම් කිසි ඒ තමන්ගේ රූප ටිකක් ඒ ටික නිර්මාණය කරන්න මේ පටවියෙන් තමයි හැකියාව අරගෙන තියෙන්නේ. ඒතර ওই විදිහට මේ නැති දෙයක් අලුතෙන් නිර්මාණය කිරීමක් මෙතන කරන. අලුතෙන් දෙයක් නිර්මාණය කරනවා බාහිරෙන් තවත් රූපකයක්. එතන මේක වෙලා තියෙන්නේ මේක පියවර දෙකකට සිද්ධ වෙන්නේ. ඇත්තට මේ දෙකම එකම රිපීටේෂන් එකක් තියෙනවා. මේ දෙකේ කිසි වෙනසක් නැහැ. මේක පළවෙනි පියවර, මේක දෙවෙනි පියවර. මේක එකපාර අර මාර්ග හතරක් උපදිනවා වගේ. මාර්ග හතර කියන්නේ අපි සියලු කෙලෙස් නසන්නේ. එකම දේ නැවත නැවත සිද්ධ කිරීමනේ. සෝවාන් මාර්ගයට වඩනවා කියලා සකදාගම් මාර්ගයට වෙන මාර්ගයක් එකම දේ තමයි කරන්නට තියෙන්නේ. හැබැයි කෙලෙස් බලවත් නිසා මේක හතර පහකින් තමයි කපල සම්පූර්ණයෙන් විනාශ කරන්නේ. ඒ වගේ මේ දේ සිද්ධ වෙන්නට මේ අපේක්ෂිත අරමුණ සිද්ධ වෙන්නට ඕන නම් මොකද වෙන්නේ? අපි මේක දෙපාරක් මේක මොකද්ද පාදක ධ්‍යානට සමවදිනවා. ඒකෙන් සිතට බලය අරගන්නවා. ඊට පස්සේ අදිෂ්ඨාන කරනවා. ඒකෙන් අදිෂ්ඨාන කරා මේ දේ වේවා කියලා. ඒ නිසා ආය පාදක ධ්‍යාන සමවදිනවා, ආය අදිෂ්ඨාන කරනවා, ආය සමවදිනවා, ආය මේක දිගටම දිගටම කරගෙන යනවා. ඒක එහෙම කරනකොට සිද්ධ වෙන්නේ නැත්නම් නැවත ගිහිල්ලා තමන් චුද්දසාකාර චිත්ත පරිධමණයෙන් නැවත සිත ශක්තිමත් කරගන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් පහසු අභිඥාවන් උපදවලා ඒකේ සිත ශක්තිමත් කරගෙන වශී භාවය ඇති කරගන්නට. එහෙම එහෙම ටික ටික කාලයෙන් විදර්ශනා වඩලා ওই කාලයක් ගිල සමහරුන්ට පුළුවන් වෙනවා මේ 이르දි විද හැකියාව වර්ධනය කරගන්නට. දෝක තමයි මේකේ තියෙන. ඒ නිසා අපි නැවත කියවමු මේ පාඩය. මම ඉත වේගින් කියපු නිසා දෙවෙනි ඡේදයෙන් බලන්න. චිත්ත පරිදමණය කොට 이르දියට භූමි පාද පද භූත වූ ධර්මයන් සම්පාදනය කොට අභිඥා පාදක ධ්‍යානෙට සමවෙදී ඉන්නගිට ඔන්න පාදක ධ්‍යානෙට සමවෙදුනා ඉන්නගිට සියයක් වීමට කැමැතිනම් සතං හෝමි කියා පරිකර්ම කොට ආවර්ජනා කොට මේකට කියන ආවර්ජන. ඒකම වීතිය වෙන්නේ. ආවර්ජනා කොට පරිකර්ම කොට, ඒ කියන්නේ 100ක් වේවා කියලා ආවර්ජනා කරලා පරිකර්ම කොට නැවත අවිඤ්ඤාපාදක ධ්‍යානට සමවදිනවා. නැවත පදව සමවදිනවා. ඉන්නගේ සිට අදිෂ්ඨාන කරයි. හරිනේ? අදිෂ්ඨාන කරයි. අදිෂ්ඨාන චිත්තයත් තමක 100ක්. අදිෂ්ඨාන චිත්තය කියන්නේ මේ අවිඤ්ඤා චිත්තය. මේ වීතිය 5 වෙනියෝ 4 වෙනි සිත. තීක්ෂණ ප්‍රඥාන 4 වෙනිස මන්ද ප්‍රඥාන 5 වෙනි සිත. මේ අදිෂ්ඨාන චිත්තය නම් බලන්න මනෝද්වාරා වජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ සිත්තරට පසව පහළ වෙන අභිඤ්ඤා සිතයි. මේකට තමයි අදිෂ්ඨානය කියන්නේ. ඇත්තටම මේ සියල්ලත් අදිෂ්ඨාන තමයි. මේකත් අදිෂ්ඨානය. නමුත් ඒකට పూర్ව අදිෂ්ඨාන නිසා ඒක පරිකර්මය කියලා අදහස් කරලා තිනවා. මෙදින මෙතන chart එක දක්වලා තිනවා. දහසක් මැවීම් ආදීයේ ක්‍රමයේද මේ මෙතන දහසක් නම් 50ක් නම් එක්කෙනෙක් නම් මේ විදිහට හිතන්න තමයි තියෙන්නේ. ඉඳින් කියන ලද පරිදි කරන විට අපේක්ෂිත පරිදි ඉෂ්ට නොවේ නම් නැවත පරිකර්ම කොට දෙවන වරද සමවෙදී ධ්‍යානයෙන් නැගී සිට අදිෂ්ඨාන කළ යුතුයි. මේක ආයෙ රිපීට් කරන්නට ඕන. ආපෝ සමවදිනවා, නැවත සමවද පරිකර්ම කරනවා, ආයෙ සමවදින ආයෙ අදිෂ්ඨාන කරනවා. මේක නැවත 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 මේක රිපීට් කරන්න තමයි තියෙන්නේ. සංයුත්ත නිකාය 8 ආයේ එක්වරක් දෙවරක් පාදක ධ්‍යාන සමවැදීම් වටියයි කියන ලද. ඒක තමයි කිය දෙනවා. මෙන්න ධ්‍යානට සමවැදිනවා, නැගී සිටියා, ආපහු සමවැදිනවා. එහෙම කීප සැරයක් මෙතන සිද්ධ කරාට කමක් නැහැ කියලා පුරාණ සංයුත්ත නිකාය අර්ථ කතාවල දක්වලා තියෙනවා. පාදක ධ්‍යානේ නැගී සිට කාමාවචර සිතෙන් සතං හෝමි යනාදී ලෙසට සිටීම පරිකර්මයයි. අදර අභිඥා ධානයෙන් පාදක ධානයෙන් අතර පාදක ධාන නැගී සිටලා සතං හෝමි කියලා හිතීමට කියනවා පරිකර්මයයි කියලා. හරිනේ? එසේ මනෝද්වාරාවජ සිතෙන් ආවර්ජනා කිරීම ආවර්ජනය. එතකොට මේකට කියන පරිකර්මය කියන මේකට ආවර්ජනාව කියලා කියනවා. ඒකම වීතියේ සිත්වලට කියන නම් දෙකක් සියුම් ලෙස විමසීම කළොත්. පාදක ධ්‍යාන චිත්තය කසින නිමිත්ත අරමුණු කරයි. එතකොට මේ පාදක ධ්‍යාන චිත්තය අරමුණු කරන්නේ කසින නිමිත්ත. කසින නිමිත්ත. පරිකර්ම චිත්තයේ සියහක් හෝ දහසක් පුද්ගලයන්ගේ රූප නැත්නම් ඒ රූප තමයි අරමුණු කරන්නේ. මේ පරිකර්ම චිත්තය අරමුණු කරන්නේ මේකනේ. මේක අරමුණු කරන්නේ රූප. මේ කපාදක ධානය අරමුණු කරන්නේ කසින නිමිත්ත. මේක අරමුණු කරන්නේ බලාපොරොත්තු වෙන රූප. තමන් මැවීමට බලාපොරොත්තු වෙන රූප. ඒද වර්ණ වශයෙන් එක පාට අරමුණු කරන්නේ. වර්ණ වශයෙන් අරමුණු කරන්නේ. මේ වගේ රූප ටිකක් කියලා හිතට අදහස ගන්න. ප්‍රඥප්ති වශයෙන් නොවේ. අදිත්‍යාන චිත්තය එනම් අභිඤ්ඤා චිත්තයේද එසේම 100ක් හෝ 1000ක් අරමුණු කරයි. මේ සිතත් එතන මේ ඊට පස්සේ ආපපාදක ධ්‍යාන අරමුණු කරන්නේ කසිනේ. මේ සිතත් අරමුණු කරන්නේ මේ ධර්මමයි. ඒක වර්ණයේ පමණක්ද ඒකේ සතර මහා ධාතු එක්ක ධර්මමුණු කරන්නේ කියන එක විමසන්නට ඕනේ. මොකද නිර්මාණය කරන්නේ පටවියක් නිසා මට හිතෙනවා ඒක නිකන් අර ඒ වර්ණයේ වශයෙන් පෙනී සිටියට ඒක අදහස් කරේ ප්‍රඥප්තියක් නෙමෙයි මෙතන අරමුණු කරන්නේ කියන එක අදහස් කරලා තියෙන්නේ. හරි ඊට පස්සේ එනම් අභිඤ්ඤා චිත්තයේ එසේම 100ක් හෝ 1000ක් අරමුණු කරයි. ඊළඟට මේ පද තුන විස්තර කර. ආවර්ජණය, පරිකර්මයේ සහ අදිෂ්ඨානයේ කියන වචන තුන. පටිසම්භිදා මාර්ගයේ ඉරිදිවිද ඥානයන් ඥානෙන් බොහෝ අය වීම දක්වා ඇත්තේ පහත පරිදි. ඒකෝපි හුත්වා බහුදා හෝතිති. පකතියා ඒකෝ බහුකං ආවජ්ජති. ප්‍රകൃතියෙන් එක්කෙනෙක් බොහෝ දෙනෙක් වෙන්නට ආවර්ජනා කරනවා. ආවර්ජනා කරනවා. සතං හෝමි සහස්සං වා සතසහස්සං වා ආවජ්ජති. ආවජ්ජිත්වා ඥානේන අදිත්තාති බහුලෝ හෝමීති. බහුලෝ හෝති යතයස්මා චුල්ලපන්තකෝ ඒකෝපි හිත්වා බහුදා හෝති ඒවමේවං හරනේ ඒව හෝති. එහි ආවජ්ජිති කියා සඳහන් කර ඇත්තේ පරිකර්ම වශයෙන්. එතනදී මේ සියල්ලටම ආවජ්ජිති කියලා කියලා තියෙනවා. මේ සියල්ලටම ආවර්ජණය. ඉස්සලා අපි කැඩුවා මේක මනෝද්වාර ආවර්ජනක ආවර්ජන මේකට කව පරිකර්මය කියලා. මෙතන පොදුවේ කියලා දෙනවා ආවජ්ජති කියලා. ආවජ්ජති කියා සඳහන් කර ඇත්තේ පරිකර්ම වශයෙන්ි. ආවජ්ජිත්වා ඥානේන අදිත්තානි කියා ඇත්තේ අභිඥාන වශයෙන්ි. ඊට පස්සේ ඥානේන අදිත්තාති කියලා කියන්නේ මෙතනට. හරිනේ මෙතනට. එතන කියා ඇත්තේ අභිඥාන වශයෙන්ි. එහිදී මනෝද්වාර ආවර්ජන සිතෙන් ආවර්ජනා කොට කාමාවචර ජවන සිත් වලින් පරිකර්ම කොට අභිඥා සිතෙන් අදිෂ්ඨාන කරයි. එතකොට මෙතන ආවජ්‍යති කියලා කිව්වට අපි කඩන්නට ඕනේ. මනෝද්වාරාවජන සිතෙන් ආවර්ජනාව කරලා කාමාවචර සිත්වලින් පරිකර්මයේ සිද්ධ කරලා අභිඥාන සිතෙන් මේකට කියන අදිෂ්ඨානයි කියලා. අදිෂ්ඨානය සිද්ධ කරනවා. එතකොට සිත ඒකේ පිහිටලා ඒකේ ප්‍රාර්ථන නැත්නම් ඒක විශේෂ වේවා කියලා අපි හිත ඒකේ ඩිටර්මිනේෂන් එක ගන්න. ඒක සිද්ධ වෙනවා. මේක තමයි එක විදිහකට ඉජ්ජති බික්කවේ සීලවතෝ චේතෝ පනිදි. මේ පුද්ගලයා ඉතාම සීලවන්ත සමාධිවන්ත ඉන්ද්‍රිය ධර්ම දියුණු කරලා තමයි මේ අදිෂ්ඨානය සිද්ධ කරන්නේ. ඒ සිද්ධ කරනකොට ඔහුගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. ඉෂ්ට මේකත් මේකට ඇතුළත් කරන්න පුළුවන්. ඉජ්ජති බික්කවේ සීලවතෝ චේතෝ පනිදි. එක විදිහකට තමයි මම අහවල් භවයේ උපදින්මා අහවල් තනේ උපදින්මා කියලා සීලයක් රැකලා අදිෂ්ඨාන කරොත් ඒකත් සිද්ධ කරගන්නට පුළුවන්. එකත් හරි. ඒ වගේ මෙතනදිත් වෙන්නේ මෙයා ඉතාම සීලවන්ත හිත කෙලෙස් වලින් මුදවාගත් අති පාරිශුද්ධ సంతාන ඇතින සත්වෙක්. එයා හරියට මේ process එක follow කරලා අනුගමනය කරලා අදිෂ්ඨාන සිද්ධ කරා. මේ අදිෂ්ඨානය සිද්ධ එයා සම්පූර්ණ වෙනවා. යෝගියා කාමාවචර සිත් වලින් බොහෝ වෙමියයි ආවර්ජනා කරයි. එතකොට බොහෝ වේවා කියලා ආවර්ජනා කරන්නේ කාමාවචර සිත් වලින්. ධ්‍යාන සිත් වලින් නෙවෙයි. ඒ සඳහා සිත යෙදවීම මනෝද්වාරාවජන සිතෙන් සිදු කරයි. ඒ පැත්තට හිත යොමු කරවන්නේ භවංගේ නැගී සිටලා මනෝද්වාරාවජන සිතෙන්. අනතුරුව කාමාවචර ජවන සිත් වලින් සිටීම සිදු කරයි. ඒ පරිකර්මයයි. එසේ සිතා පාදක ධ්‍යානයට සමවදී. හරිනේ? එසේ සිතා. ඒතර මෙසේ සිතලා ආපහු පාදක ධ්‍යානයට සමවදිනවා. පාදක ධ්‍යානෙන් දෙවනි වරට නැගී සිට නැවත බහුලෝහෝමි කිය ආවර්ජනා කරයි. නැවත අදිෂ්මයක් බහුලෝහෝමි කියලා එතනත් මේකමයි. මේ සිතීමයි. මේ විදිහම එකත් අර රිපීට් වෙන්නේ තරම්. නැතරම් බහුලෝ හෝමි කියලා අදිෂ්ඨාන ආවර්ජනා කර. එහිදී මනෝද්වාරාවජන සිතෙන් ආවර්ජනා කොට ඒකෙන් ආවර්ජනාව සිද්ධ කරනවා. ඊට අනතුරුව පහළ වෙන ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂා සහගත කාමසෝබන ජවනසිත තුනට හෝ හතරට අනතුරුව අභිඥාසිත පහළ වේ. ඒ ඊට උදේ නිපදවයි ඉජ්ජති අභිඥානසිත අදිෂ්ඨානයයි හඳුන්වනු ලැබේ. මේ සිත්තලුත් හිතන්නේ ඒකම තමයි බහුලෝ හෝමි 100ක් වෙම්මා 1000ක් වෙම්මා කෙනෙකුට මේ මුළු චිත්ත ප්‍රවාහයේම අදහස ඒකයි. හැබැයි එහෙම හිතුවට ඒක අපි දැන් නිකන් හිතුවට අපි හිතනවා විතරයි. ඒක දැන් මෙතන 100ක් වෙම්මා කියලා හිතුවා කියලා මොකක්වත් වෙන්නේ නැහැ. දැන් අර වෙලාවෙදි ඒක හිතනකොට ඒ හිතීමත් එක්ක ඒ සිත එක පාට ඉහළ මට්ටමකටපත් වෙනවා. කාමාවචර සිත්වල ඉඳලා එක පාට රූපාවචර සිතකටපත් වෙන. ඒ සිතෙන් තමයි මේක සිද්ධවන්නේ. ඒ සිතෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක නිකන් උදාහරණයකට ගත්තොත් අපි තවත් මේක සංකීර්ණ මේක මේවා කරන්න පටවත් එහෙම දැන් උදාහරණයකට චතුර්ථ ධ්‍යාන මට්ටමේ සිද්ධ මේක පාදක ධ්‍යානය. ඊට පස්සේ මොකද වෙන්නේ? මේකෙන් නැගී සිටලා මේකෙන් නැගී සිටනවා කියන්නේ පොඩක් පල්ලෙහාට යනවා. පන්නේ ගිල දැන් ඔන්න කාමාවචර සිත් වලින් පරිකර්ම කරනවා. මේකෙන් තමයි 100ක් වෙම්වා මේවා කියලා හිතන්නේ. හරිනේ වෙම්වා කියලා හිතන්නේ. හරිනේ. ඒක මොකද්ද? සාමාන්‍යයෙන් මොනවාද? ප්‍රථම පුරුෂයෙන් ලියන නිසා උත්තම පුරුෂයෙන් 100ක් වෙම්වා කියලා හිතනවා. ඊළඟට මොකද කරන්නේ? ආපහු මේ පාදක ධ්‍යානට සමවදිනවා. මේකේ අරමුණ මොකද්ද? මේකේ අරමුණ ඒක අපි මෙයා කරන්න තොලියමු. මේකේ අරමුණ කසින නිමිත්ත. පටවි කසින. මේකේ අරමුණ මොකද්ද? වර්ණ වශයෙන් නැත්නම් ඒ රූප ටික මේ. මොවන් බලාපොරොත්තු වෙන රූප. ඊළඟට නැවත වතාවක් මේ පාදක ධ්‍යානයේ නැගී සිටලා මොකද කරන්නේ? අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන කරනකොට මේක මනෝද්වාරාවජන සිත. හරිනේ. ඊළඟට සිත් එකයි පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූසිත පහළ වෙනවා. මෙතනත් කරන්නේ පරිකර්මය. මේක මෙතනත් කියන්නේ 100ක් වෙම්බා කියන අදිෂ්ඨානෙමයි අරමුණත් මේකමයි. වෙන්නේ මොකද්ද? මේ තමයි මනෝද්වාරාවජන සිත. ඒක අපි හරි මෙතන එනවා. මනෝද්වාරාවජන සිත පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූසිත පහළ වෙනවා. ඒක මම ලිව්වොත් එහෙම මෙතන මනෝද්වාරාවජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූසිත පහළ වෙලා ඊළඟට වෙන්නේ මොකක්ද? මේ ප්‍රොසෙස් එකේ එක පාට ඉහළ මට්ටමක සිතක් පහළ වෙනවා. හරිනේ. මේකේ ඉහළ මට්ටමක සිතක් පහළ වෙනවා. මේක අභිඥාන සිත. ඊළඟට ආපහු අර භවාංග පතණයට සාමාන්‍ය සිත් වලට වැටෙනවා. මෙන්න මේ සිතෙන් මේ අභිඥාන චිත්තෙන් තමයි මේ අපේක්ෂිත අරමුණ සිද්ධ වෙන්නේ. ඒතර මේ වෙලාවේදී ඔන්න සැබවින්ම බලාපොරොත්තු වෙච්ච සත්වයෝ නැත්තං ඒ රූප ටික බාහිර දැන් මෙතනින් ඉන්නේ නිර්මාණය වෙනවා. සිජ්ජති නැත්තං සිදුවේ. මේක නිර්මාණ මේක තමයි සිද්ධවන්නේ. මේ බලය මේ සිත එක පාට බල මේකෙත් දැන් ග්‍රැජුවල් බිල්ඩ්අප් එකක් තියෙන මේකත් මතක තියාගෙන මේක මෙහෙම යන්නේ. මේකේ හැකියාවන් ටික පරිකරුම් උපචාරන් ලෝම ගෝත්‍ර බෝ සිත්වල ඉහළට ගිහිල්ලා මේකට ඇතුළත් වෙනවා. ඒතර මේ විදිහට මෙතන සිද්ධ කරලා තියෙන්නේ මේ පාදක ධ්‍යාන වලින් සිද්ධ කරන්නේ මේකට බලය ගැනීම. මේකට බලය ගැනීම තමයි මේකෙන් සිද්ධ කරලා තියෙන්නේ. ශක්තිය ගැනීම. මේකනොත් ඒ ශක්තිය ගැනීම තියෙන්නේ. ඇයි මේ පටවි කසිනේම එන්නට ඕනේ? නිර්මාණය කරන්නේ තවත් ඝන වස්තුන් ටිකක්. ඒ නිසා පටවි කසින සම්බන්ධ වෙනවා. වතුරක් නම් නිර්මාණය කරේ එතන ආපෝ කසිනේට සම්බන්ධ වෙනවා. ගින්න නම් නිර්මාණය කරේ තේජෝ කසිනේට සම්බන්ධ වෙනවා. එතකොට මේ කසින ඒතර එහෙනම් ඒ නිසා තමයි මේක සැබවින්ම ඒ අරමුණු අරගෙන තමයි බල්ලා තමයි මේක නිර්මාණය කරගන්නේ. ඒවා දිහා බලන් ඉඳලා ඒවා නැත්තම් ඒවා ගැන හිතලා ඒකෙන් අපි නිමිත්ත ගන්නවා හිතට. නිමිත්ත හිතෙන් හදාගන්නේ කරන මේක අනුසාරයෙන් හදා නිල් පටවි භව පිළිබඳ පටවි රවුම පිළිබඳ අදහස. ආපෝ වතුර රවුම පිළිබඳ අදහස. නිල් පාට රවුම පිළිබඳ කහ පාට රවුම පිළිබඳ අදහස. එතකොට ඒ අදහස ගැබ්ෙච්ච සිත දියුණු කරලා ඒකෙන් පුළුවන් වෙනවා මේ දේ නිර්මාණය කරන. මේක දිගට ගියොත් එහෙම මේක පල්ලෙහාට උන බුලාගෙන ගියොත් එහෙම බලන්න. පරිකර්ම කසිනියක් තිබුණා. මේ කසිනේ දිහා බලාගෙන භවනා කරා. ඊළඟට උග්ඝහ නිමිත්ත ගත්තා. පටිභාග නිමිත්ත අරගෙන ඔහොම ඇවිල්ලා තමයි චිත්ත පරිදමණය කළ මෙතනට එන්නේ. දැන් මේ පාදක ධානය කියලා කියන්නේ ගොඩාක් දියුණු අවස්ථාවක්. ඒ කියන්නේ උදාහරණයට හදාගත්ත පටිවිකසනයේ දිහා බලලා හිත දියුණු කරගෙන උග්ඝහ නිමිත්තට ඇවිල්ලා පටිභාග නිමිත්තට ඇවිල්ලා අනිත් කසින දියුණු කරලා චුද්ධ සාකාර පරිකර්ම කළ එහෙම ගත්ත පටිවිකසනය මෙතන නිකා එකක් නෙවෙයි. ඒතර මේක ලොකු ප්‍රොසෙස් එක අවසානයේ තියෙන නිසා තමයි මේක සාමාන්‍යයෙන් මේ වෙරිෆයි කරන්නට නැත්තම් ඒක අර මොකද්ද භෞතිකව කියන්නට බෑ. මේක ස්පිරිචුවල් පැත්තෙන් නැත්නම් ආධ්‍යාත්මික පැත්තෙන් මේකේ ලොජික් එක පෙන්වන්න පුළුවන්. මේක නිකන් වෙන දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් නිකන් ඕන කෙනෙක්ට මේ අදිෂ්ඨාන කළා මේක කරන්න පුළුවන් වෙන. එහෙම එකක් නෙවෙයි මෙතන වෙන්නේ. මේ කියන අදහස අරගෙන ඒක මත තමයි මේක දිනු කරන්නේ. සහ ඒතර තියෙන වැදගත්ම දේ තමයි ඒ අදාළ නිර්මාණයට සමපාත වෙන කසිනියට සමවදින්නට ඕන. පටවි කසිනියට සමවැදිලා මෙතන වතුරක් නිර්මාණය කරන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ පවා ඒක කරන්න ඕනේ පිළිවෙලට. ඒ නිසා මෙතන ඒ හැමතැනකදීම මේකේ තියෙනවා හේතුඵල සම්බන්ධය පැහැදිලිවම. ඒ නිසා දැන් නිකං කසිනේද සමහරක් තියෙන දැන් උදා ඉරහඳ පිරිමදිනේකේදී ඕනම කසිනියකින් පුළුවන් කියලා කියනවා. සමහරවිට දුරට ගමනක් යනකොටත් ඕනම කසිනෙකින් සමහරුන්ට යන්න පුළුවන්. ඒක සමහර වෙලාවට යන්න පුළුවන් බව තියෙනවා. ඒ වගේ සමහර ඉර්ධි තියෙනවා ඕනම කසිනෙකින් සිද්ධ කර ගන්නට පුළුවන්. හැබැයි ඒ ස්පෙસિෆික් ඉර්ධි ස්ථිර මොනවද ඉර්ධි තියෙනවා ඒවා කරන්නට නම් ඒ අදාළ කසිනෙටම අපි සමවදින්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ කසිනේදී සිද්ධවන්නේ මේ වගේ සංසිද්ධිය. ඉතින් පාදක අධ්‍යයනට සමවැදීමෙන් ඉතින් මේක ඇත්තටම වෙලා තියෙන්නේ බලන්න මෙතනත් කළ තියෙන අදිෂ්ඨානයක් නේ. මේකටත් අදිෂ්ඨානය කරන්න කියන්න පුළුවන්. නමුත් ඒකෙන් සිද්ධ වෙන්නේ නැහැ. මේ මෙතන කරන අදිෂ්ඨානද සිද්ධ. මේ ටිකටත් අදිෂ්ඨානය කියලා කියත හැකි. ඕනම් පරිකර්මය කියලා කියත හැකි. මේක ආවර්ජනාව. මේ පළවෙනි කාවර්ජන. මේක ඉදිරි ටික පරිකර්මය. ජවන හත. ඉතින් ඒ විදිහට මේ එකම අදිෂ්ඨානය සිද්ධ. මෙතනත් අදිෂ්ඨානය කරා මොනවා සිද්ධ වුන්නේ නැහැ. සිත තා මේකට සූදානම් නැහැ. හරනේ මේ අදිෂ්ඨානේ හොඳට ස්ථාවර කරගන්නවා මෙතනදී. මේ අදිෂ්ඨානේ ස්ථාවර කරනත මේකට සම්බන්ධ වෙටි. නැවත සමවැදිලා ඊළඟ පාර අදිෂ්ඨාන කරනකොට ඒ වීතියෙහි එක සිතක් පහළ වෙනවා. ඒකෙන් මේක සිද්ධ වෙනවා. ඒකෙන් මේක සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර ඒ කාමාවචර අදිෂ්ඨාන ප්‍රොසෙස් එකේම තමයි මේ රූපාවචරිත එක පාට හටගන්නේ. මෙතනේ දැන් සාමාන්‍යයෙන් ධානයකට සමවදින කොට දැන් අභිධර්ම ඉගෙන ගත්ත අය දන්නවා ඒකත් කාමාවචර ප්‍රොසෙස් එකක් තමයි යන්නේ. දැන් උදාහරණයකට ධානයකට සමවදින කොට හොඳයි. ඒතොර මේ අර විදුලි විසන්දවීමක් වෙලා ඔක්කොම බෝඩ් එකේ තිබ්බත් නැති වුණ ඔක්කොම. ඉතින් ඒ නිසා මේ මම හිතලා පැහැදිලි වෙන්න ඇති දැන් මේ වෙන කතා කරපු ටික කියලා. ඉතින් මේ විදිහට අභි ධානය උපදවාගෙන මොකද්ද අෂ්ටධර්ම සමෝධානෙ යුක්ත වෙච්ච අබිනීහාර චitte නම් වූ පාදක අධ්‍යයන සමවැදිරා එයින් නැගී සිටලා මේ අදිෂ්ඨානෙ සිද්ධ කරනකොට තමයි මේ සිදුවීම සිද්ධවන්නේ. මේ ප්‍රාතිහාරයේ චූලපන්තක ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලදී එක අපි දන්න සොරි කතා ප්‍රවෘත්තියක් විසුද්ධි මාර්ගේ නම් මේ කතා ප්‍රවෘත්ති සවිස්තරව දෙනවා මම ඒක ලියන්න ගියේ නැහැ. ඒක දීර්ඝ කතාවක් සහ බොහෝ අය දන්න එකක් නිසා චූලපන්තක ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මහා පන්තක ස්වාමීන් වහන්සේගේ බාල සහෝදරයා. පාරේ ඉපදිච්ච නිසා තමයි පන්තක කියන නම වැටුර දෙන්නටම. ඊට පස්සේ මහා පන්තක ස්වාමීන් වහන්සේ මහාන වෙලා රහත් භාවයට පත් වෙලා උන්වහන්සේ රූපාවචර අරූපාවචර ධානලාභී සමාපatti කුසල භික්ෂුන් අතරින් අග්‍ර වෙනවා. නමුත් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට මොනවාද මේ ධර්මයේ කටපාඩම් කරන්න හතරවෙනි සතරපද ගාතාවක්වත් පාඩම් කරන්න නොහැකි මට්ටමක් තියෙනවා. මොකද සසර උන්වහන්සේ එක කාශ්‍යප බුද්ධ ශාසනයේදී හොඳ ගුරුවරේ ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙලා ඉඳලා ටිකක් හැකියාව අඩු ශිෂ්‍ය භික්ෂුවකට පිහිටුවක් ඕන නිකන් යම් අපහාසයක් කරනවා. ඒකෙන් ඒ උන්වහන්සේ ශිෂ්‍ය ස්වාමීන්සේ ඊටින් පස්සේ ඉගෙන ගත්තේ නැහැ කියන ධර්මය. ඒකේ විපාකයක් ලෙස මේ ආත්ම භාවයේදී උන්වහන්සේට සතරපද ගාතාවක් මාස ගණනක් පාඩම් කරන්න බැරි. පළවෙනි පාදයේ පාඩම් කළා, දෙවෙනි පාදයේ පාඩම් කරනකොට පළවෙනි පාදයේ අමතක වෙනවා. ඒ වගේ මහා කර්ම විපාකයක් තිබුණා. ඊට පස්සේ තමයි මහා පන්තක ස්වාමීන් වහන්සේ හිතන්නේ මගේ මල්දී මේ වගේ ගාථා හතරක්වත් පාඩම් කරන්න බැරි නම් කොහොමද මේ ගැඹුරු ධර්මය අවබෝධ කරන්නේ කියලා එතුමාට කියනවා. සිවුරු අරට ගිහිල්ලා ගෙදර පින්කම් කරගෙන ඉන්නටේ කියලා. ඉතින් චුල්ලපන්තක මහා පන්තක තෙරුන් වහන්සේ කතාවේ ඉතින් එහෙම තමයි සාමාන්‍යයෙන් මනින්නේ. දැන් ඉතින් ඒ වගේ පොඩි දෙයක්වත් කරගන්න අමාරු නම් කොහොමද මේ ගැඹුරු සංකල්පයක් ගෙන ගන්න? ඒක අපිට උනත් වෙන එක. දැන් අපි කාට හරි කියන්න කරන්න එහෙම දේවල් ලියන්න කියන්න එහෙම අමාරු නම් අපි කොහොමද මේ විපස්සනාව කියලා දෙන්නේ? ඉතින් මේකෙන් අපි හිතන්න හොඳ නැහැ අකුරු ලියන්න කියන ඒ වලින් වැඩක් නැහැ චුල්ලපන්තක හමුදුමාන. මේක විශේෂ අවස්ථාවක්. මේ කර්ම විපාකයක් නිසා වෙච්ච දෙයක්. කර්ම විපාකයක් නිසා එතුමාට දේවල් පාඩම් කරන්න බැරි වුණා මිසක් එතුම උන්වහන්සේගේ අධ්‍යාසයේ තිබුණා ගැඹුරු ඥානයක්. මේ මහා ශ්‍රාවකෙක් වෙන්න තරම් හේතු සම්පත් තිබිච්ච කෙනෙක්. ඉතින් ඒ නිසා මේකෙන් සලකන්නට යන්නට එපා. මේ ඉගෙන ගන්න ආක අවශ්‍ය නැහැ. ඉගෙන මොනවත් එහෙම ලොකුවට තේරුම් නැතුණාට මාර්ගඵල අධිගමනය කරන්න පුළුවන් ආදී කතා කියන සුදුසු නැහැ. මොකද හේතුව සාමාන්‍යයෙන් මේ ගැඹුරු ප්‍රත්‍යාකාරය ප්‍රත්‍ය නිරෝධයේ තේරුම් ගන්න යම් ඥාන බිහිජයක් තියෙන්නට ඕනේ. එහෙම නැතුව බෑ මේක කරන්න. ඒ වගේ ඥාන බිහිජයක් තියෙන කෙනාට සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය සංකල්පනා ටික තේරෙන්නට ඕනේ. ප්‍රඥප්තිය කියන්නේ පරමාර්ථයේ හේතුඵලයේ මේවා කැඩිලා පේන්නට එපේ. කර්මයේ විපාකය එහෙම හරියට නුවණට වැටහෙන්නේ නැතුව කොහොමද මේ නචසෝ නච අඤ්ඤෝ ආදී වූ සංකල්පනා තේරුම් ගන්න? ඒ නිසා ඒ බීජය අවශ්‍යයි. මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ කතාව ගේනට සුදුසු නැහැ ඒක ජස්ටිෆයි කරලා. ඒ නිසා ඕනම කෙනෙක්ට මේක නිවන් දකින්න පුළුවන් එහෙම එකක් නැහැ. මේ චුල්ලපන්තක තෙරුන් වහන්සේ කතාව විසේ ඒක තමයි මහා පන්තක කියන 80 මහා ශ්‍රාවකයා 80 මහා ශ්‍රාවකේ මහා පන්තක තෙරුන් වහන්සේ උන්වහන්සේ තීරණ එකට එනවා මෙයාට කරගන්න බෑ නිසා යන්න කියලා. දැන් අර ජීවකගේ දාණය එනකොට 500ක් ඉන්නකොට 499කට තමයි ගන්නේ චුල්ලපන්තක සයන්සව අතහැරලා. එතකොට තමයි ගොඩාක් කලකිරීම තියලා සිවුරු දාලා යන්න යන්නේ. එතකොට ඒ සිවුරල්ලා යන්න අකමැත්තේ ඉන්නේ උදේ පාන්දර බොහොම අඬ දුකෙන් ඉන්නකොට තමයි බුදුරයන් වහන්සේ පච්චෝස සමයේ පාන්දරම දැකලා මොකද උන්වහන්සේගේ ශාසනයේ තානාන්තර දෙකක් ලාභීව මහා ශ්‍රාවකයෙක් වෙන්නට තරම් පාරමිති තිබිච්ච කෙනෙක් තමයි දැන් මේ ශාසනය අතහැරලා යන්නේ. උන්වහන්සේ ඉදිරියට ඇවිල්ලා චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට කතා කරනවා. එළවේ හිස අත ගන්නවා කියලා කියනවා. හිස අත ගෑවා කියලා කියනවා තථාගතයන් වහන්සේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට. මගේ ශාසනයේ තීරණය ගන්නේ කාට හරි නිවන් දකින්න පුළුවන් ද ඉන්නවද නැද්ද කියන එක තීරණය කරන්න ඒකේ සම්පූර්ණ අධිකාරිය තියෙන්නේ තමන් වහන්සේට. ඒතකොට මේ අහනවා කවුරු උදෙසාද මහණුනේ? මහා පන්තක උදෙසාද මහණුනේ? චූලපන්තක උදෙසා මේ මහා පන්තක උදෙසාද මහණුනේ? මා උදෙසාද මහණුනේ? ඒක තදගෙන ඉතින් බුදුරණස්සේ උදෙසා කියලා කිව්වට පස්සේ උන්වහන්සේ ඒක කරගන්න බැරි වුණා කියලා මගේ ශාසනයේ පිහිටක් නැතුව නෙවෙයි කියන වචනෙන් අර රෙදි කඩ ලබා දීලා උන්වහන්සේට රජෝහරණං කියන මානසිකාරය කරන්න දෙනවා. ඊට පස්සේ තමයි ඒකත් හේතුව අර සසර රජ කෙනෙක් වෙලා වීථි සංචාරය කරනකොට දාඩිය පිහදාලා ඒ රෙදි කෑල්ල කිරිටු වෙච්ච එක බල්ලා ඒ ඇති වෙච්ච අනිත්‍ය ප්‍රතිසංවිත මානසිකාරය නිසා. ඉතින් අන්තිමට මෙතුමා රහත් වෙනවා. රහත් භාවයත් සමග ඊර්දි ප්‍රාතිහාරේ පෑම ආදී සියලු හැකියාවන් ලැබෙනවා. ඊට පස්සේ අවසානයේදී විශිෂ්ට මහා ශ්‍රාවකෙක් බවට උන්වහන්සේ පත් වෙලා එදාම උන්වහන්සේට ආරාධනා කර මොකද බුදුරජාණන් වහන්සේ දානේ බාරගන්නේ නැහැ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ ආරන්නේ ඉන්න නිසා. ඉතින් ඊට පස්සේ අවසානයේදී ජීවකට යවන්න වෙනවා පණිවිඩකරුවෙක්ව චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ අරගෙන ඉන්නේ. ඒ වෙලාවේ තමයි මගේ සහෝදරයාට මගේ තත්ත්වය නැත්තම් මට්ටම පෙන්වන්නට ඒක මානෙකින් කරපු එකක් නෙවෙයි. ඒ තමන් නිරපුවා තමන් දැන් සාසනින් යන්න කියපු කෙනා දැන් විශිෂ්ට මට්ටමකට පත් වෙලා ඉන්නවා. ඒ මේක පෙන්වන්න තමයි දහසක් දෙනා නිර්මාණය කරලා උන්වහන්සේ කටයුතු කරමින් සිද්ධ කරේ. ඒකෙදී එක එක්කෙනා වෙන වෙන වැඩ කරා කියලා තමයි ධර්මයේ දැක්වෙන්නේ. ඊට පස්සේ තමයි මේ පණිවිඩකාරෝ ඇවිල්ලා කියන්නේ එක්කෙනෙක් නෙමෙයි ස්වාමීනි 1000ක් විතර මිනිස්සු සායන හසලා ඉන්නවා. ඊට පස්සේ කියනවා චුල්ලපන්තක එක්කන් එන්න කියලා කියනවා. ඊට පස්සේ ගියාම ඒ හැමෝම චුල්ලපන්තක කියලා කියනවා. ඊට පස්සේ තමයි එලා කියන්නේ ස්වාමීනි එක චුල්ලපන්තක කෙනෙක් නෙවෙයි චුල්ලපන්තක තමයි හැමෝම කියන්නේ. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙමනම් මුලින්ම මොකද මේ විෂය ගැන බුදුරජාණන් වහන්සේ දැන් ඔක ලෝකේට ওই විෂය ගැන සම්පූර්ණ තොරතුරු තාම නැහැනේ. ඒතර කොහොමද කරන්නේ මේක හඳුනාගන්නේ කියන ප්‍රශ්නේ දෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේවා ගැන දන්න උත්තමයා ලෙස කියනවා කවුරු හරි කෙනෙක් මුලින්ම මම චුල්ලපන්තක කිව්වනම් එයා ගාවට ගිහිල්ලා එයාගේ සිවුරෙන් ගන්න. එතකොට අනිත් ටික නැති වෙයි කියලා කියනවා. ඊට පස්සේ මේ විදිහටම කරාම තමයි උන්වහන්සේව හොයාගන්න. ඊළඟට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බලාගෙන ඉන්නවා ඔබ වහන්සේ වඩිනසේක්වා කියලා. ඊට පස්සේ උන්වහන්සේ වැඩම කරනවා. වැඩම කරාට පස්සේ තමයි එදා ඒ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ තමයි ධර්මයේ දේශනා කරන්නේ ජීවක වෛද්‍යතුමාගේ නිවසේදී. එතනදී විශේෂ සිදුවීමක් එනවා. දාන බෙදාගෙන යන බෙදන්න මුලින්ම ආරම්භ කරනකොට ඒ බත් එක නැත්තම් ඒ ප්‍රධාන ආහාරය බෙදන්න යනකොට බුදුරජාණන් වහන්සේ අත වහනවා. එතකොට අහනවා මොකද්ද හේතුව කියලා කිව්වම ජීවකට බුදුරජාණන් වහන්සේ කියනවා ජීවක විහාරයේ තව භික්ෂුවක් ඉන්නවා කියලා. ඒ වෙලාවේ චුල්ලප මහාපන්තක ස්වාමීන් වහන්සේ තමයි එතන අර බත් උද්දේශක වගේ අර මේ ඒ දානේ පිළිබඳ කටයුතු කරන්නේ. උන්වහන්සේ වග කීම. එතන උන්වහන්සේ ඉදිරිපත් වෙලා කියනවා ස්වාමීනි විහාරේ කවුරුත් නැහැ සියලු දෙනාම වැඩම කළා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහාපන්තක තෙරුන් වහන්සේට උත්තර දෙන්න යන්නේ නැහැ. උන්වහන්සේ ජීවකට ආපහු කියනවා ජීවක පන්සලේ හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒතර මහාපන්තක ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වෙනවා ඒ වෙලාවේදී. ඒක ඉතාම ලස්සන ජෙස්චර් එකක් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී ජීවකට තමයි කියන්නේ නෑ කෙනෙක් ඉන්නවා. මොකද මහාපන්තක ස්වාමීන් වහන්සේ නිරපපු පනාමණය කරපු කෙනා තමයි බුදුරජාණන් වහන්සේ තියාගෙන දැන් විශිෂ්ට ශ්‍රාවකෙක් බවට පත් කරලා තියෙනවා. ඒක ඉතාම ලස්සන කතා ප්‍රවෘත්තිය. ඉතින් කෙසේ වෙතත් උන්වහන්සේට පුළුවන් වුණා මේ ඉරිදී. ඒතර තව ඉරිදීයක් තියෙනවා මනෝමය ඉරිදී කියලා එකක්. ඒකෙදි කරන්නේ මෙහෙම එකක් නෙමෙයි. ඒකෙදි කරන්නේ ඒක අපි අවසානයේදී 50 වෙනි පාඩමේදී අපි සාකච්ඡා කරනවා. දැන් ඊට පස්සේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ ඉතින් උන්වහන්සේගේ ඒකෙදි වෙන්නේ එතනදී සාමාන්‍යයෙන් කරන්නේ මේ ශරීර අභ්‍යන්තරයේහි කුහරයක් නිර්මාණය කරලා ආකාශ කසිනේ ඒකේ තමන්ගේ ශරීරයේ බඳු ශරීරයක් නිර්මාණය කළ එක මුවින් එළියට ගන්නවා. මේකට තමයි මනෝමය ඉරිදී කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. නමුත් මේ කරන එකත් දහසක් ආදී ඉදී නිර්මාණය කිරීම ධාන මනසින්ම අභිඥා මනසින්ම නිර්මාණය කරපු නිසා ඒකටත් මනෝමය ඉරිදී කියන විවහාරය යොදලා තියෙන නිසා ඔය අංගුත්තර නිකායේ මනෝමය ඉරිදීලාභින්ගෙන් අග්‍ර කියලා හඳුන්වන්නේ මේ ඒකෝපි හුත්වා බහුදා හෝති කියන ඉරිදී අනුව කියලා මතක තියාගන්නට ඕනේ. ඉතින් නිර්මාණය කරන ලබ රූපවල ස්වභාවය සහ ක්‍රියාවන් පිළිබඳ විශේෂ නියමයක් නොකොට නිර්මාණය කරනු ලැබෙයි නම් සියලු නිර්මිත රූප ඉරිදිමතා බඳුවේ සිටී මිදීම ආදී ඉරියාපත හෝ කතා කිරීම නිහඬවීම ආදී ක්‍රියාවන් හෝ යමක් යමක් ඉරිදිමතා කරයිද නිර්මිත රූපවල සියල්ල ඒ ක්‍රියාවන් නිර්මිත රූපවල සියල්ලද ඒ ක්‍රියාවන් සිදු කරයි. ඒ කියන්නේ ඉරිදිමතා මොනව හරි දෙයක් කරනවා නම් නියමයක් නැතුව රූප ටික මැව්වන ඒ යමක් ඉරිදිමතා කරයිද ඒ සියල්ලමත් ඒ නිර්මිත රූප සිද්ධ කරනවා. ඉතින් නිර්මාණය කරනු ලබන රූප නානා ස්වරූප සහ නානා ක්‍රියාවන් සිදු කරන දේ කිරීමට කැමති වේ නම් ඒ කියන්නේ නියමයක් නැතුව නිර්මාණය කරොත් තමන් වගේම රූපයක් හැදෙන්නේ තමන් කරන ක්‍රියාවන්ම තමයි යත් කරන්නේ. හැබැයි නිර්මාණය කරනු ලබන රූප නානා ස්වරූප සහ නානාවන් ක්‍රියාවන් සිදු කරන දේ කිරීමට කැමති වේ නම් උදාහරණයකට සමහරක් ප්‍රථම වයසෙහි සමහරක් මධ්‍යම වයසෙහි සමහරක් පශ්චිම වයසෙහි සමහරක් දිග කෙස් ඇතිව සමහරක් බාගෙට මුඩු කරන කෙස් කරන ලද හිස් ඇතිව සමහරක් සම්පූර්ණයෙන් මුඩු කරන ලද හිස් ඇතිව සමහරක් ඉඳුණු කෙස් සහ නොඉඳුණු කෙස් ඇතිව සමහරක් අඩක් රක්ත වර්ණ වූ සිවුරු ඇතිව සමහරක් පඬුවන් සිවුරු ඇතිව සමහරක් ධර්මයේ දේශනා කරන සමහරක් ප්‍රශ්න විචාරණ සමහරක් සිවුරු පඬු උපවන සමහරක් සිවුරු මසන යන ආදී ලෙසට නානා ස්වරූප සහ නානා ක්‍රියාවන් කරන රූප මැවීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු පරිදි අදිෂ්ඨානය සිද්ධ කළ යුතුය. ඒ සඳහා යෝගියා පාදක ධ්‍යානයට සමවෙදී ඉන්නැගිට මෙපමණක් භික්ෂූහු ප්‍රථම වයසෙහි වෙත්වා මෙපමණක් භික්ෂූහු මධ්‍යම වයසෙහි වෙත්වා මෙපමණක් භික්ෂූහු ධර්මයේ දේශනා කරත්වා මෙපමණක් භික්ෂූහු සිවුරු පඬු පවත්වා යනාදී ලෙසට පරිකර්ම කොට නැවත පාදක ධ්‍යානයට සමවෙදී ඉන්නැගී සිට අදිෂ්ඨාන කළ යුතුය. අදිෂ්ඨාන චිත්තය සමගම සිතූ සිතූ පරිදි සිද්ධ වීම වෙනවා. ඒ නිසා ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. අපි කාලයත් අවසන් වෙන නිසා ඊළඟ දවසේ බහුදා හුත්වා ඒකෝ හෝති ආවිභාවං කරෝති තිරෝභාවං කරෝති ආදී ඉර්ධීන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දවසේදී අපි ඒකෝපි හුත්වා බහුදා හෝති කියන ඉර්ධිය සිදු කරන මෙකනිසම් එක ක්‍රියාවලිය සහ ඒ පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් සිදු කරන්නට යෙදුනා. ඉතින් එහෙමනම් ඊළඟ දවසේ අපි ඉතිරි ඉර්ධි ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ දායකත්වයේ දරලා තිබෙනවා මේ අධිචිත්ත සික්කා දේශනාව සඳහා පූජ්‍ය පනාගොඩ වජිර ජෝති ස්වාමින් වහන්සේගේ 1972-73 වර්ෂවල පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ඇතුල් වූ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ගිහි කල මිත්‍රයන් පිරිස විසින් පුණ්‍යානුමෝදනාව ලෙස ගිහි කල ඉගැන්වූ අප සියලු දෙනාගේ ගුරුවරුන්ටත් ගිහි කල ඉංජිනේරු පීඨයේ ඉගැන්වූ සියලු ආචාර්යවරුන්ටත් මිය පරලොව ගිය 72-73 කාණ්ඩේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ඇතුළත් වූ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා USA කැනඩා කටාර් යන රටවල ජීවත් වූ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමට අප සියලු දෙනාගේ ගුරුවරු හිතමිත්‍රයන් සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමටත් ධර්මදේශනා කරන ස්වාමින් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමත් පූජ්‍ය වජිර ජෝති ස්වාමින් වහන්සේගේ හිතවත් විවිධ රටවල ජීවත් වන සියලු දායක දායිකාවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සියලු දෙනාම බොහෝ කාලයක පටන් මේ අධිචිත්ත සික්කා දේශනාවට අනුග්‍රහ දක්වමින් ඒ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම දානේ සිදු කරගනිමින් ඒ සියලු දෙනාගේම සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. ඒ සියලු ගුරුවරුන්ට යහපත සිද්ධ වේවා. නිවනට මේ පින හේතු වේවා. වජිරජෝති ස්වාමින් වහන්සේටත් සුවසේ පාරමී සම්පූර්ණ කරගන්නට සියලු ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් ඒ දායකත්වයේ දරණ හැම දිනාටම සසර වසනාතුරාවට ධර්මඥාන භවනාඥාන දිනු කරගෙන ඉක්මනින්ම භවකතරෙන් එතරවන්නට මේ පින හේතු වේවා. විශේෂයෙන් මේ විදේශනා මාලාව සංවිධානය කරන අපේ දිරු දිසානායක මැතිණියගේත් සියලු සම්‍යක් ප්‍රාර්ථනා එක් ලෙස සමෘද්ධ වේවා. ඒ වගේම පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කරන අපේ නිකේෂ් මහත්මයා ප්‍රසාද් මහත්මයා ඇතුළු ඒ හැම දෙනාගේම සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ධර්ම ශ්‍රවණය කරන හැම සියලු දෙනාටම තව තවත් ධර්මඥාන භවනාඥාන දිනු කරගෙන මෙලව දිනුව පරලොව සුගතිය කෙලවර නිවන සාක්ෂාත් කරගන්නටම මේ කුසලයෝ එක ලෙස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගමු. ඉදං වෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං. ශාවකං චිරං රක්칸තු ත්වං සදා. මිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු.